අජ්ජේව කිච්චං ආතප්පං කෝජඤ්ඤා මරණං සුවේ. නහිනෝ සංඝරං තේන මහා සේනේන මච්චුනා කියන ගාථා රතනේ. මේ ගාථා රතනේ සරල තේරුම තමයි අජ්ජේව කිච්චං ආතප්පං. අද කළ යුතු දේ අදම කරන්න. ඇයි එහෙම සඳහන් කළේ? කෝජඤ්ඤා මරණං සුවේ. කවුද දන්නේ හෙට මැරෙයිද කියලා? නහිනෝ සංඝරං තේන මහා සේනේන මච්චුනා. මේ ලෝකේ නොමැරුණ කෙනෙක් නෑ. මේ ලෝකේ උපන්න කිසි කෙනෙකුට මාරයත් එක්ක ඇපයක් නම් නෑ. මට මෙච්චර කාලෙකට තව මෙච්චර වෙලාවකට මේ ජීවිතයේ මට දෙන්න කියලා කවදාවත් ඉල්ලන්න පුළුවන්කමක් නෑ. පින්නතින සමහර කාර්යයන් වලදී නම් අපි ඒ ඒ කාර්යයන් අතපහු කරනවා මට මේ වැඩ තියෙනවා කියලා. පින් කරන්න තියෙන කාලේ, පින්කම් වලට යෙදෙන්න තියෙන කාලේ, බණක් දහමක් අහන්න යමු කියලා කීවත් සමහර වෙලාවට කෙනෙක් කියන්නේ පුළුවන් වුණොත් එන්නම් කියලානි. එහෙම නැත්නම් බලන්නම් කියනවා. මොකද මට කරන්න තව වැඩ කොටසක් තියෙනවා. නමුත් මාරයාව දවසට මාරයටත් එහෙම කියන්න බෑනි. එන්න බලන්නම්කෝ කියලා කියන්න බෑ. පුළුවන් වුණොත් අද යමු කියන්න බෑ. මගේ කටයුතු සියල්ල පසෙක දාලා එහෙ යන්න වෙනවා. එනම් මහසෙනගට කවදාවත් මරුත් සමග ඇපයක් නෑ. ඒ නිසා වහ වහා වීරිය වඩන්ඩ, ආතාපි වීරිය කරන්න කියල කියන්නේ. ආතාපි වීරිය කියල කියන්නේ කෙලෙස් තවන වීරයේ දැඩිවය දෙන්න කියල කියනවා. මේ ගාථාරතනයත් එක්ක අපිට සාකච්ඡා කරන්න කාරණා කීපයක් මේ ගාථාරතනයේ ඇතුළි තියෙනවා. අපි ධර්ම දේශනාවෙන් සාකච්ඡා කරන්නේ කරුණු ටික. පළවෙනි එක තමයි මේ සසර බොහෝම දිගයි. දෙවැනි කාරණාව තමයි මනුෂ්‍යත්වය බොහෝම දුර්ලභයි. තුන්වෙනි කාරණාව නරක දුක්ඛයෝ බොහෝම භයානකයි. හතරවෙනි කාරණාව භාග්‍යතුන් වහන්සේගේ පහළවීම පරම දුර්ලභයි. අවසාන කාරණාව මරණය ඉතාම ඉක්මන්. මේ කරුණු පහ මේ ගාථා රතනයේ ඇතුළින් සවිස්තරාත්මකව සාකච්ඡා කරන්න තියෙන කරුණු ටිකක්. නමුත් මේ ධර්ම දේශනාව සඳහා වෙන් කරලා තියෙන පැයක පමණ කාලය තුළ අපි පුළුවන් ප්‍රමාණයක් සාකච්ඡා කරමු. සසර බොහෝම දිගයි. පින්නතින අපේ භාග්‍යතුන් වහන්සේ තෙරක් පරක් නැති මේ සංසාරයාගේ මහත්වය, විශාලත්වය පිළිබඳව අපිට නොයෙක් සූත්‍රවල කරුණු දේශනා කරන්න යෙදුණා. මොකද්ද මේ සසර කියලා කියන්නේ? ඉපදෙනවා, උපන්න සත්වයා ආපහු මැරෙනවා, මැරුණ කෙනා ආයෙත් උපදිනවා, ඒ උපන්න කෙනා ආයෙත් මැරෙනවා. මේ විදිහට ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් මැරෙමින් යන නිමාවක් නැති මේ ගමනට කියනවා සංසාරි කියලා. සසරේ නිමාවක් නැහැ. ඒ සසර නිමා කරගන්න අපි දක්ෂ වෙන්න ඕනේ. නැත්තම් ගඟක් ගලනවා වගේ සංසාරේ හැමදාම ගලනවා. වීර්යවන්තයෝ ඒ ගඟෙන් සාගරයෙන් පීනලා එතෙර යනවා. ඒ හින්දා මේ ගසාගෙන යන ගමන නවත්තගන්න අපි තමයි දක්ෂ වෙන්න ඕනේ. හැබෑම දක්ෂයා කියලා කියන්නේ අන්න එවන් කෙනෙකුට. එන මේ ඉපදෙමින් මැරමින් ඉපදෙමින් මැරමින් යන සංසාර ගමනේ මොනතරම් කාලයක් ඉපදෙන්න මැරෙන්න ඇද්ද? ඒ පිළිබඳව කරුණු පැහැදිලි කරනකොට හොඳම උදාහරණ අපට දේශනා කළේ භාග්‍යවතුන් වහන්සේ. විශේෂත්වයේ තමයි පින්නතුනේ නොයෙක් කරුණු කාරණා පැහැදිලි කරන්න මේ ලෝකේ තියෙන බොහෝ ආගම්වල උදාහරණ දක්වලා තියෙනවා. ඒ සෑම උදාහරණයක්ම පැහැදිලි කරන කාරණාවට වඩා කුඩයි. නමුත් භාග්‍යතුන් වහන්සේ පෙන්නලා තියෙන උදාහරණ හැම එකක්ම භාග්‍යතුන් වහන්සේ පෙන්නලා තියෙන හැම උදාහරණයක්ම කාරණාවට වඩා කුඩයි. අන්‍ය ශාසනවල පෙන්නන හැම උදාහරණයක්ම කාරණාවට වඩා ලොකුයි. ඒක තමයි තියෙන විශේෂත්වය. දැන් අපි සාමාන්‍ය කතා කළොත් අපි කියමු කවුරු හරි කෙනෙක් තුවක්කුවක් බැඳලා ඌරෙක් මරලා, ලොකු ඌරෙක් මරලා, ඌරා දැකපු කෙනෙක් තවත් ඒ මරණයට කැමති කෙනෙකුට ගිහිල්ල කියන්නේ අහවලාට නම් ඌරෙක් වැටිලා ඉන්නවා ගොනෙක් විතර ඇති කියලා. එතකොට උදාහරණය ලොකුයි. අපි සාගරයක් ජලාශයක් බලන්න ගියන් සාමාන්‍යයෙන් ජලාශයක් බලන්න ගියහම එමෙතන ලොකු වැවක් බලන්න ගියහම ඒ වැව දැකලා නැති ජලාශයේ දැකලා නැති කෙනාට මම දැකපු ජලාශය ගැන විස්තර කරනකොට අපි කොහොමද කියන්නේ ඒක මහ සාගරයක් වගේ නේ කියලා? ජලාශයේ කවදාවත් සාගරයක් වගේ වෙන්නේ නැහැනේ. එහෙනම් ඌරා කවදාවත් ගොනෙක් වගේ වෙන්නේ නැහැනේ. උදාහරණය ලොකුයි, කාරණාව කුඩයි. මේ අන්‍ය ශාසනවල ස්වභාවය. නමුත් බුද්ධ ශාසනයේ ස්වභාවය තමයි උදාහරණය කුඩයි, කාරණාව ලොකුයි. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ නිමක් නැති සංසාර ගමනේ අපි කොයි තරම් ඉපදුනාද මැරුණද. අනවතග්ග සංයුක්තයෙන් තමයි මේ කාරණාව පැහැදිලි කරන්නේ පාවෙයික භික්ෂූන් වහන්සේලාට. මහණෙනි, මේ එක පුද්ගලයෙක් තමන්ගේ එකම අම්මා මැරුණ දුකට ඒ ආත්මවල හලාපු කඳුළු එකතු කළොත් සාගර ජලයට වඩා වැඩි කියලා දේශනා කළා. ඉදිරි උපමාවට ගත්තේ සාගරය. නමුත් අපි හලාපු කඳුළු සාගර ජලයට වඩා වැඩි කියලා දේශනා කළේ. හිතන්නකෝ, දැන් මෙතනත් ඇති මේ වෙනකොට තමන්ගේ අම්මා අහිමි වෙච්ච අය. අපේ අම්මත් අනාගතයේ අපට අහිමි වෙනවා. මවගේ මරණය නිසා ඇතිවෙන දුකට මේ හැමෝම වගේ අඬනවා. ඒ අම්මා අපේ අම්මා වෙලා ඉපදුනේ මේ ජීවිතයේ විතරක් නෙමේ, මේ නිමක් නැති සංසාරයේ ඇයම මට මව වෙච්ච වාර සීමාවක් නැහැ. එහෙනම් මේ අද අම්මා වෙනුවෙන්ම මම පෙර අඬපු කඳුළු ගැනයි මේ කියන්නේ. ඇයම මුණ ගැහෙනවා, නම විතරයි වෙනස්. ඉතින් එතකොට මවගේ මරණයෙන් මං අඬපු කඳුළු සාගර ජලයට වඩා වැඩි. එතකොට මෙහෙමත් හිතලා බලන්න පින්නතිනේ, සාගර ජලයේ තෙරක් පරක් අපිට කියා ගන්න තිය හිතා ගන්නවත් බැහැනේ. තාම මේ ලෝකේ වර්තමානී දියුණු යයි කියන විද්‍යාවකින්වත් ජල ප්‍රමාණය තබා ගැඹුරවත් කියා ගන්න බැරි වුණා. හැබැයි භාග්‍යතුන් වහන්සේ දේශනා කළා මහසාගරයේ යොදුන් 84,000ක් ගැඹුරුයි කියලා. යොදුන් 84,000ක් ගැඹුරුයි කියලා කියහම යොදුනක් සැතපුමක් සැතපුම් 10ක් කියලා ගණන් හැදුවොත් 84,000න් ගුණ කරලා බලන්න හැතක්ම කීයක් ගැඹුරුද කියලා. මේ සාගරයේ මොනසා ජල කඳක් ඇද්ද? ධර්මයේ බොහොම ඍජුව සඳහන් කරනවා යොදුන් 40,000ක් ගැඹුරු වුණාට පස්සේ මේ සාගරයේ බොහොම සැලෙනවා කියලා. එනං යදුන් 40,000කින් පස්සේ වෙන්නේ මොකද කියලත් කියලා තියෙනවා. ඇයි ඒ සැලෙනවා කියල කියන්නේ. මෙන්න මේ තරම් ප්‍රමාණයක් යටින් තමයි තිමිය තිමිංගල තිමිර පිංගල කියන මත්ස්‍යෝ ජීවත් වෙනවා කියල කියන්නේ. සාමාන්‍යයක මත්සියෙක් සැතපුම් හත්සීයක් හයසීයක් සැතපුම් හත්සීයක් පන්සීයක් තුන්සීයක් තරන් දිගයි කියල කියන්නේ. ඉතින් ඒ තරම් මත්ස්‍යයොත් මේ සාගරයේ ඉන්නවා කියලා වෙන කවුරුවත් තාම කීවේ නෑ. ජාතක පාලියත් ඔය කාරණාව දේශනා කරලා තියෙනවා පින්නතුනි. ඉතින් යොදුන් 40,000ක ප්‍රමාණයක් කියලා යොදුන් 84,000ක් මහසාගරයේ ගැඹුරු බව භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. නමුත් මම කියන්න හැදුවේ ඒ තරම් ගැඹුරු මේ සාගරයේ තියෙන ජලස්කන්ධය මොන තරම්ද? එක ජීවිතයක අපේ අම්මා මිය ගියහම ඒ දුකට ඔබත් මමත් අඬන කඳුළු එදාට එකතු කරගත්තොත් මම කියන්නේ අපි ඔය තේ වතුර එකක් වාගේ පාවිච්චි කරන්න ගන්න පොඩි අඬු කෝප්පයක්. ඔය අඬු කෝප්පේ පිරෙයිද ඒ කඳුළු වලින්? ඉතින් එක ජීවිතයක අම්මගේ මරණය වෙනුවෙන් අඬාපු කඳුළු වලින් අඬු කෝප්පයක් පුරවන්න පුළුවන් වෙයිද කියලා? අඬු කෝප්පයක් පිරෙන්න එක වතාවක අඬන්න බැරි නම් මේ සාගරයේ ජලස්කන්ධයට වඩා වැඩියෙන් කඳුළු සාගරයක් නිර්මාණය වෙන්න මොනසා සසරක කොයි තරම් කාලයක් ඉපදුනාද? මේ එකම අම්මා වෙනුවෙන් අඬපු කඳුළු ඊළඟට දේශනා කරනවා මහණෙනි, මේ ලෝක සත්වයන් අතර නුඹලාට මව් නොවුන කෙනෙක් නෑ කියලා, පියා නොවුන කෙනෙක් නෑ කියලා. ඉතින් කවද්ද මේ සසර තේරෙන්නේ? ආන් ඒකයි කියන්නේ සසර බොහෝම දිගයි, නිමක් නෑ සංසාර ගමන. මුණ ගැහිච්ච බුදුරජාණන් වහන්සේලාගේ ප්‍රමාණයක් නෑ අපට. ඒ තරම් බුදුරජාණන් වහන්සේලා මුණ ගැහුණා. ඒ තරම් අපි බණ ඇහුවා. නමුත් අපිට තාම සංසාරයෙන් මිදෙන්න බැරි වුණා. අංගුත්තර නිකායේ තියෙනවා ගිලාන සූත්‍රය කියලා සූත්‍රයක් තික නිපාතේ. ඒ ගිලාන සූත්‍රයෙන් අපේ බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ ජීවත් වෙන ගිලනු 3 දෙනෙක් පිළිබඳව දේශනා කරනවා. එක ගිලනෙක් ඉන්නවා. ඒ ගිලනාට සුදුසු බෙහෙත් ලැබුණත් නැතත්, සුදුසු ආහාර ලැබුණත් නැතත්, සුදුසු උපස්ථායකයෙක් ලැබුණත් නැතත් එයා සුවපත් වෙන්නේ නැහැ. තේරුණාද කාරණාව? සුදුසු බෙහෙත් ලැබුණත් නැතත්, සුදුසු ආහාර ලැබුණත් නැතත්, සුදුසු උපස්ථායකයෙක් ලැබුණත් නැතත් ජීවත් වෙන්නේ නැහැ. දෙවනි ගිලනෙක් ඉන්නවා. සුදුසු බෙහෙත් ලැබුණත් නැතත්, සුදුසු උපස්ථායකයෙක් ලැබුණත් නැතත්, සුදුසු ආහාර ලැබුණත් නැතත් ඔහු සුවපත් වෙනවා. තුන්වෙනි ගිලණෙක් ඉන්නවා. සුදුසු බෙහෙත් ලැබුණොත් විතරක්, සුදුසු ආහාර ලැබුණොත් විතරක්, සුදුසු උපස්ථායකයෙක් ලැබුණොත් විතරක් ඔහු සුවපත් වෙනවා. එනම් මේ උපස්ථායකයා බෙහෙත ආහාරය විශේෂයෙන් අනුමත කරන්න වෙන්නේ මේ තුන්වෙනි ගිලනා සම්බන්ධයෙන්. නමුත් දේශනා කරනවා මේ තුන්වෙනි ගිලනා නිසා ගිලනුන් 3 දෙනාටම සලකන්න ඕනේ කියලා. සැලකුවොත් සුවපත් වෙන්නේ තුන්වෙනියා. නමුත් පළවෙනියා අත්හැරලා දැම්මොත්, පළවෙනියාගේ හිතේ ද්වේෂයක් උපදිනවා අපි සම්බන්ධයෙන්, මොවුන් මට සලකන්නේ නැහැ කියලා. ඒ ද්වේෂය පදනම් කරගෙන මියදුනොත් නිරයේ උපදිනවා කියලා කියනවා, ද්වේෂ සහිතව මියගිය නිසා. ඉතින් එතකොට මේ කාරණාව වෙනම සූත්‍රයක තියෙන කාරණාවක් නිසා මම ඊට වඩා දිගට සඳහන් කරන්නේ නැහැ. මම මේ වෙලාවේ සඳහන් කරන්න උත්සාහ කළේ පළවෙනි ගිලනගේ ස්වභාවය තමයි සුදුසු බෙහෙත් ලැබුණත් නැතත්, සුදුසු උපස්ථායකෙක් සුදුසු ආහාර ලැබුණත් නැතත් ඔහු සුවපත් වෙන්නේ නෑ. ආං එවන් පුද්ගලයන්ට තමයි පින්නතින පද පරම කියල කියන්න. මං මේ කාරණාව මෙතෙන්ට ගෙනාවේ. මං කිවන මේ අනාදිමත් කාලයක් සංසාරය අපිට කොයි තරම් බුදුවරු මුණගැහෙන් ඇද්ද. මොන තරම් බණ අහන්න ඇද්ද. තාම සංසාරෙන් මිදුනේ නෑනි අපි. මං කියන්නේ නම් අපිත් අයිතිවෙන්නේ මේ පළවෙනි ගිලනට නේද කියලා. පද පරම ගණේටම තමයි මෙච්චර කල් අපිත් වැටිල තියෙන්නේ. භාග්‍යතුන් වහන්සේත් පහළ වුණ, නිර්මල ධර්මයත් ශ්‍රවණය කරන්ට ලේදුන, නමුත් අපිට තාම මිදෙන්ඩ බැරි වුණා. එන්න මේ ලැබිල තියෙන අවස්ථාවෙන් අපි උත්සාහ කරමු මේ සංසාරයට කිසියම් වෙනසක් කරන්න. මේක කෙටි කර ගන්න අපි උත්සාහ කරමු. සංසාරේ නිමක් නැහැ. සසර බොහොම දිගයි. මනුෂ්‍ය ආත්ම භාවයේ ඉතාම දුර්ලභයි කියලා දේශනා කළා. පිනතනි මනුෂ්‍ය ආත්ම භාවයේ දුර්ලභයි කියලා කියහම දුර්ලභංච මනුස්සත්තං බුද්ධපාදෝච දුර්ලභා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. එක ජීවිතයක මනුස්ස වෙලා ඉපදුනහම අය ආත්ම කෝටි ප්‍රකෝටි ගානක් වින්නදෙන මනුෂ්‍යාත්ම භාවයේ ලැබෙන එකක් නැහැ. ඒ තරම්ම දුර්ලභයි. භාග්‍යතුන් වහන්සේ උදාහරණ දෙකක් පෙන්නනවා. එකක් තියෙන්නේ බාලපඬිති සූත්‍රයේ. තව සූත්‍රයක් තියෙනවා. තව උදාහරණයක් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මනුස්ස චුති කියන සූත්‍ර දේශනාවේ. බාලපඬිත සූත්‍රයෙන් දේශනා කරනවා එක සිදුරක් තියෙන වියදඬුවක්. මේක අපි අතීතයේ ඉඳලා අහන හොඳ උදාහරණයක්. සාගරයට වැටිලා හතර පැත්තෙන් හමන හුළඟින් මේ වියදඬුව හතර පැත්තට පාවෙනවා. ජොදුන් 84,000ක් ධර්මයේ හැටියට ගැඹුර තියෙන සීමාවක් මායිමක් සලහන් කරලා පෙන්නන්න බැරි මේ මහ සාගරයේ ඉඳලා අවුරුදු 100කට සැරයක් කැස්බෑවි කුඩේනවා. එයාගෙත් පේන්නේ එක ඇහැයි. එහෙනම් කන කැස්බෑවි කියලා කියන්නේ අවුරුදු 100කට එක සැරයයි උඩේන්නේ. භාග්‍යතුන් වහන්සේ අහනවා මහණෙනි, වසර 100කට වතාවක් සාගර පතුලේ ඉඳලා උඩට එන මේ කැස්බෑවට අර වියගහේ තනි සිදුර මුණගැහිලා ඒ සිදුරෙන් හිස උඩට පෝලා අහස බලයිද කියලා අහනවා. පින්නතින එක වෙන්න පුළුවන්ද? හුළඟට පාවෙලා යන වියගහ මේ වෙලාවේ කොහෙ තියෙයිද? සීමාවක් අපිට සටහන් කරන්න බැරි මහසාගරයේ කැස්බෑවා කොහෙන් මතුවෙයිද? හිතල බලන්න. වියගහ ඉන්දියන් සාගරයේ තියෙයි. කැස්බෑව අට්ලන්ටික් සාගරයේ දිහන් මතුවේ. එමෙතන් වියගහ තව කොහේ හරි තියෙයි. කැස්බෑව ඇන්ටාක්ටිකාව දිහන් මතුවේ. මේ මහා සාගරයේ එක සිදුරක් තියෙන එක වියගහයි තියෙන්නේ. හරියටම මේ දෙන්න සම්මුඛ වෙලා ඔහුගේ හිසත් මේ සිදුරෙන් උඩට එවයි කියන කාරණාව වෙන්න පුළුවන්ද? ඒක අහඹුවක්ම පමණයි. නෑම කියන්න බෑ. සංඝයා පිළිතුරක් දෙනවා, ස්වාමීනි අහඹු ලෙස සිද්ධ වෙන්න පුළුවන් කියලා. නෑම කියන්න බෑනේ පින්නතුනි. නමුත් ඉතින් අහඹු ලෙස වෙනවා කියලා කීවට අපි තේරුම් ගන්න ඕනේ ඒක කොහොමද කියලා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි, අහඹුවක් ලෙස ඒ සිදුවීම සිදු වුණත් මම කියනවා ඒක නිතර නිතර වෙන වැඩක් වගේ කියලා. මනුෂ්‍ය ආත්මයක් ලැබපු කෙනෙක් මරණින් මත්තේ සතර අපායේ ඉපදුනොත් ඔහුට ආය මනුෂ්‍යාත්මයක් ලැබෙනවා කියන එක ඊට වඩා පරම දුර්ලභයි කියලා දේශනා කළා. මම කියන්නේ ජීවිත කාලෙම කල්පනා කරන්න වටිනවා ඔය ලැබිලා තියෙන ජීවිතේ කොච්චර වටිනවද කියලා. නිකම්ම නිකරුණේ නිදාගෙන අල්ලාප සල්ලාප කිය කිය ගත කරලා නාස්ති කරන මේ ජීවිතේ කාලය හරියටම හඳුනාගත්තොත් එක මොහොතක් නිකරුණේ නාස්ති කරන්නේ. අපේ පින්නතුන් අහලා ඇති අපේ සිතුල් පව්වේ සිදුවන සිදුවීමක් ධර්මයේ සඳහන් කරනවා. එකනි මේ අපේ ධර්ම ග්‍රන්ථවල සඳහන් කරනවා. මේ මිලක්කතිස්ස කියන භික්‍ෂූන් වහන්සේ. පැවිදිවෙන්න කලින් බැදි පුද්ගලයෙක් මෙලව ඉන්නකොටම ප්‍රේතයෙක් වෙනවා. ඒ අයට කියන මනුෂ්‍ය ප්‍රේත කියලා. පිපාසාව දැනෙනවා. වතුර හොයාගෙන වැවට ගියහම වැවේ වතුර නෑ කියලා පේන්නේ. ලිඳගාවට ගියහම ලිඳේ වතුර නෑ කියලා පේන්නේ. කලගෙඩිය ගාවට ගියහම කලගෙඩිය වතුර නෑ කියලා පේන්නේ. වතුර හොයාගෙන සිතුල් පව්වටම දීවා. සිතුල් පව්වේ දහස් ගණන් තැන් තැන්වල පින්තාලි තියෙනවා. හැම කලයක් කලයක් ගාන යනවා වතුර නෑ. අන්තිමට කෑගහල බනිනවා මේ පන්සලේ හාමුදුරුවරු කොච්චර ඉන්නවද පිපාසෙට බීගණ්ඩ වතුර පොදක් නෑන කියලා. මේ කතාව රහතන් වහන්සේ නමකට ඇහිල ඇවිල්ල පින්තාලියෙන් ඔහුට පැන්දෙනවා. මේ ඔක්කොම පැන්වලින් පුරෝලා තියෙන් පින්තාලියෙන් පැන්දෙනවා මේ පුද්ගලයට. එතකොට තමයි උගුරකට වේලගන් වේලිලා තියෙන එක නිමාගණ්ඩ පුළුවන් වෙන්නේ. රහතන් වහන්සේ ඔහුට පැන්දීල රහතන් වහන්සේ අහනවා මොනවදද කළී කියලා. තමන්ගේ උගුලක බැදිල හිටපු සතෙක් එතනම පිච්චුවා. ඒ සතාගේ මස් කෑල්ලක් කඩලාරං කටේ තියාගන්න හදනකොට තමයි මේ පිපාසය දැනෙන්නේ. කතාව කීවා. රහතන් වහන්සේ කියනවා නුඹ මනුෂ්‍ය ප්‍රේතයෙක් වෙලයි දැනටන්නේ. මරණින් මත්තේ සතර අපායයි නුඹට උරුම කියලා. දැන් මේ මනුෂ්‍ය ප්‍රේතයෙක් වෙලා පිපාසාවෙන් දැනුන දුක ඔහු කල්පනා කරනවා එහෙමනම් සතර අපාය කොහොම ඇද්ද කියලා. ස්වාමීනි අනේ මට බේරෙන්න ක්‍රමයක් නම් නැද්ද දැන් කියලා ඇහුවා. එකම ක්‍රමයයි තියෙන්නේ පුළුවන් නම් මහණ වෙන්න කිව්වා. මහණ වුණා. මහණ වුණාට පස්සේ ස්ථාන තුනක වත් කරන්න ඕනේ. සිතුල් පව්වේ වත කරන්න ඕනේ. කතරගම කිරිවිහෙරේ වත කරන්න ඕනේ. ඔය අතර ස්ථානයක වත කරන්න ඕනේ. පිළිපිනදීනි වත කර කර ඉඳලම හරියන්නේ නැහෙනි. අනික හිතන්න දැන් මේ සිතුල් පව්වේ ඉඳලා කිරිවිහෙර ගාවට කොච්චර දුරද? එතෙන්ට පයින් යන්න ඕනේ. ආපහු වෙන ගමන් මග වත කරගෙන ආපහු වෙන්න ඕනේ. මේ පොඩි දුරක් සමහරලාට පයින් ගිහිල්ලා දවසක් නිදාගන්නවා කෙනෙක් ඇඟට තෙහෙට්ටුයි කියලා. නමුත් මේ භික්ෂුව එක දවසක් රහතන් වහන්සේ නමකට කියනවා ස්වාමීනි මට අපායේ ගින්දර පෙන්වන්න බැරිද කියලා. ඒ වෙලාවේ සඳහන් කළ අපායේ ගින්දර නම් පෙන්වන්න බෑ. මොන හේතුවක් නිසා රහතන් වහන්සේ එහෙම සඳහන් කළාද දන්නේ නැහැ. ඕන්නම් ගිනි පුපුරක් පෙන්වන්නම් කියලා. කමක් නෑ ස්වාමීනි කිව්වා. එනම් විශාල අමු දැවකඳන් ගොඩක් ගොඩ ගහන්න කිව්වා. විශාල වශයෙන් අමු දැවකඳන් ගොඩක් ගොඩ ගැහුවා. ස්වාමීනි හරි කියලා කිව්වා. බියලි දැව නෙමේ අමු දැව. එහෙනම් දැවකඳන් ගොඩ දිහා හොඳට බලාගෙන ඉන්න කියලා කිව්වා. උන්වහන්සේගේ ධ්‍යාන ශක්තියෙන් නිරයෙන් ගත්ත ගිනි පුපුරක් අර අමු කඳන් ගොඩ උඩට දානවා. ගිනි පුපුර වැටෙනවත් දැව කඳන් අළු වෙනවත් දෙකම එකපාර සිද්ධ වෙනවා. දැන් තේරෙනවද අපේ ගින්දරයි නිරේ ගින්දරයි අතර තියෙන වෙනස? වේලිච්ච දර කෑලි ටිකක්වත් අවුලගන්න අපි කොච්චර මහන්සි ගන්නවද? මේ අමු කඳන් ගොඩ ගිනි පුපුරෙන් අළු කරලා දානවා. අන්න ඒක දැක්කහම මිලක්ක තිස්ස භික්ෂුව කල්පනා කරනවා මම තව වීරිය වඩන්න ඕන කියලා. සිතුල්පව්වේ ඉඳලා කතරගම කිරිවිහෙර දක්වා මේ යන අතරතුර කුඹුරු යායවල් හරහා යනවා. ගොයන් කපල කොළ පාගලා පිදුරු ගොඩවල් තියෙනවා. යන ගමන් කට්ට ටිකක් බඳිනවා, පිදුරු කට්ට බැඳල වතුරවලක දාලා යනවා. හැන්දෑ වෙනකොට අරන් ඇවිල්ලා පිදුරු කට්ටේ ඔළුව උඩ තියාගෙන භාවනා කරනවා. ඒ පිදුරු කට්ටෙන් වතුර බේරෙන්නේ නිසා නින්දෙයි, ඉන්දයන් නැති හින්දා. බලන්න වීරිය කොහොමද කියලා. පස්සේ පිදුරු කට්ටේ ඔළුව උඩ තිබ්බත් නින්ද යනවා. වෙහෙසයි. අවසාන කාලේ වෙනකොට කරවටක් වතුරේ බැහැලා තමා භාවනා කරන්නේ. අන්න එහෙම දවසක මේ අවට තියෙන හැම කන්දක කන්දවකම පන්සල් තියෙනවා. ඒ පන්සල්වල උදේ පාන්දර පිරිත් ඇහෙනවා. ආරභත, නික්කමත, යුඤ්ඤත බුද්ධ ශාසනේ මේ කාරණාව ඇහෙනකොට තීරණය කරනවා මේ කියන්නේ මම වගේ වීර්‍යවන්තයෝ ගැනයි. ආන් එහෙම හිතනකොට ඇතිවෙන ප්‍රීතිසිත ඔහු සංසාරයෙන් එතර කරවනවා. මොන තරම් අප්‍රමාදී වුණාද මනුෂ්‍ය ප්‍රේතයෙක් හැටියට සතර අපායත් හිපත් කරලා. අන්නමුත් ඉතින් අපිත් ඕන තරම් දුක් දකිනවා පින්නතුනි. මහරගම ගියහම ඒ තියෙන ජීවිත දැක්කහම මේ ජීවිතයේ මොකටද කියලා හිතෙන්නේ නැද්ද? තුවාල හැදිච්ච අය, ඇඟපත දිය වෙලා හැට කෝටු විතරක් තියෙන අය, මාස ගණන් ඇස් ඇරලා නෑ, කෑම කාලා නෑ. සමහර අය උගුර සිදුරු කරලා එතනින් බටයක් දාලා, බඩ සිදුරු කරලා එතනින් බටයක් දාලා ඒකෙන් කෑම ටිකක් වක් කරනවා. නහයෙන් හුස්ම ගන්න අර බට කෑල්ලෙන් හුස්ම ගන්නවා. එන්ඩ එන්ඩ පුද්ගලයා දිරාගෙන දිරාගෙන යනවා. දට්ටික පවා අපි සමහරලාට කොළ කෑල්ලක් හෙදි කෑල්ලක් දාලා මාස ගන්න පිහින්නේ. මලමුත්‍රා වෙනවා දන්නේ නෑ. මාස ගානකින් ලෝකෙ දැකල නෑ. පින්නතුනි කවදාවත් හිතෙනවද මටත් මෙහෙම වෙයි කියලා? අනේ ඒ මනුස්සයාට වෙච්ච දේ නේද කියලා කතා කරනවා මිසක් ඔහුට වුණාට වඩා දෙයක් හෙට මට වෙයි කියලා කාගෙවත් තාම කල්පනාවක් නෑ. ඊට වඩා දෙයක් හෙට මට වෙන්න පුළුවන්. ආංගික නිසා අප්‍රමාදී වෙන්න කියලා කියන්නේ. දුර්ලභයි මනුස්ස ජීවිතය. ඒ මනුස්ස ජීවිතය ඔබට ලැබුණා. සම්මා දිට්ඨික මනුස්ස ජීවිතයක් බවට ඒ ජීවිතේ පත් කරගන්න ඔබ සසර අසීමාන්තිකව පින් කරලා තිබුණා. පින් කළා විතරක් නෙමෙයි ඔය ජීවිතේ ලබන්න ඒ පින් ගොඩක් වියදමුත් කළා. දැන් ජීවිතේ ලැබුණා. දැන් තියෙන්නේ ඵල නෙලන්න. නරක දුක්ඛයෝ බොහෝම භයානකයි. පින්නතනේ සතර අපායේ නරක කියන්නේ නිරයටනේ. නිරය ලෝක කීයක් ගැන ධර්මයේ සඳහන් කරනවද? නිරය ලෝක 136ක් ගැන සඳහන් කරනවා. ඒ අතර මහ නිරයවල් 8ක් ගැන සඳහන් කරනවා. මේ මහ නිරයවල් වල තියෙන ආයුෂ පිළිබඳවත් ධර්මයේ කියලා තියෙනවා. බාලපඬිත සහ දේවදූත කියන සූත්‍රවල නම් යම් යම් ප්‍රමාණවලින් දුක ගැනත් කතා කරනවා. ඊට අමතරව සමහර ජාතක කතාවල් වල, විශේෂයෙන් නිමි ජාතකයේ වගේ ජාතක කතාවල් වල ඒ නිරේවල් වල තියෙන දුක් ප්‍රමාණයත් පැහැදිලි කරලා තියෙනවා. හැබැයි මහා නිරේවල් වල නෙමේ, ඔසුපත් නිරේවල් වල. ඊට වඩා අතිශයින්ම භයානකයි මහා නිරේවල් වල තියෙන දුක් කන්දරා. අඩුම ආයුෂ තියෙන අපායේ ආයු කාලය, ඒ අපායේ එක දවසකට මනුස්ස වර්ෂ 190ක් ඕනේ කියලා කියන්නේ. එක දවසකට මනුස්ස වර්ෂ 190ක්. දෙවනි අපායේ එක දවසකට මනුස්ස වර්ෂ 3,60,00,000ක්. තුන්වෙනි අපායේ එක දවසකට මනුස්ස වර්ෂ 14,40,00,000ක්. හතරවෙනි අපායේ එක දවසකට මනුස්ස වර්ෂ 57,60,00,000ක්. පස්වෙනි අපායේ එක දවසකට මනුස්ස වර්ෂ 230,40,00,000ක්. හයවෙනි අපායේ එක දවසකට මනුස්ස වර්ෂ 921,60,00,000ක්. හත්වෙනි අපායේ එක දවසකට මනුස්ස වර්ෂය අන්තර්කල්ප භාගයක්. අටවෙනි අපායේ එක දවසකට ආයු කාලයේ මනුස්ස වර්ෂය අසංඛ්‍ය 86,40,000. තේරෙනවද ආයුෂ කොච්චරද කියලා? කවද්ද වැටුණොත් මිදින්නේ? මේ ඉන්නේ එහි නොගිය අයද? ඔබත් මමත් ඉහේ කෙස් ගානට වඩා, ඇඟේ ලෝම ගස් ගානට වඩා, ඉපදිච්ච දවසින්දල මේ මහපොළොව පාගපු පියවරක් පියවරක් ගානේ මොනතරම් වැලියට පෑගුණාද? මේ මළුවට ඇවිල්ල වැටි වාඩි වෙනකන් පෑගුණ වැලියට ගානට වඩා ඔය මහනිරේවල් මහගෙදර බවට පත්කරගෙන හිටපු අය අපි. නමුත් ඒ ඒ කාලවල බුද්ධාන්තරවල කරගත්ත සමහර කුසල කර්මයන්ගේ ශක්තිය නිසා සුදුසු කල්හි නිරයෙන් මිදිලා ආයි මේවාගේ ජීවිත ලැබේ. ආංගේක නිසා අපි ඕන තරන් දුක් විඳා. ඉස්සරහට විඳින්නත් තියෙනවා. බුද්ධාන්තරයේ හම්බවෙලා තියෙන වෙලාවේ අපායට විරුද්ධෝ වැඩ කරන්න පින්නතු. අපි වැඩ කරන්නෙම නිවනට විරුද්ධව කියලමයි මට හිතෙන්නේ. 98%ක් විතරම නිවනට විරුද්ධව තමා වැඩ කරන්නේ. අපායට පක්ෂපාතයි. මං කියන්නේ අපි ඔක්කොම අපායට විරුද්ධව වැඩ කරමු, නිවනට පක්ෂපාති වෙලා. එතකොටයි සැනසීමක් හොයාගන්න පුළුවන්කම තියෙන්නේ. එතකොටයි ඔය හම්බෙච්ච ජීවිතයට සාධාරණයක් කරන්න පුළුවන් වෙන්නේ. ඔබ මම අපි හැමෝම අම්මගේ කුසෙන් මේ ලෝකෙට එන වෙලාවේ අපි එළියට ආව ගමන් මොකද්ද කළේ? අඬපු එක. අඬාගෙන තමයි අපි මෙහෙ ආවේ. මං කියන්නේ අවුරුදු 60ක් 70ක් 75ක් ජීවත් වෙලා මැරෙන්නෙත් අඬ අඬා නම් මොකද්ද වෙලා තියෙන වෙනස? අඬාගෙන ආපු අපි මෙහෙන් hina වෙවි යන්න පුළුවන් වෙන්න ඕනේ. එතෙන්ට වැඩ කරන්න ඕනේ. බොහෝ දෙනා නම් නිරේ පිළිගන්නේ නැහැ. ඕන තරම් ඔය අන්තර්ජාලවල එහෙම මේ වාගේ ධර්මකාරණා ඕන තරම් විවේචනය කරලා අදහස් ප්‍රකාශ කරලා නිරේටම දොරවල් අරගන්නවා. මොකද භාග්‍යතුන් වහන්සේගේ වචනයට විරුද්ධෝනි අදහස් කියන්නේ. වැරදි විදිහට හිතුවත් ඇති කියලා කියලා තියෙනවා භාග්‍යතුන් වහන්සේ සම්බන්ධයෙන්. ඉතින් බොහෝ දෙනා අහන කාරණාව තමයි කවුද අපායේ ගියේ, කවුද දැක්කේ, කවුද හැදුවේ? දැකපු එකත් ගියපු එකත් ප්‍රශ්නය අහන කෙනාම දන්නවා. ඔහුම ඕන තරම් ගිහිල්ලා තියෙනවා, ඔහුම ඕන තරම් දැකලා තියෙනවා. හැදුවේ කවුද කියන එක තමයි තියෙන ප්‍රශ්නේ. මං කියන්නේ මේ පුජ්‍යලයා කවදාවත් අහන්නේ නැහැ එවරස්ට් කන්ද හැදුවේ කවුද කියලා. සමනල ගල, පිදුරු තලා ගල හැදුවේ කවුද කියලා අහන්නේ නැහැ. මහ මුහුද හැදුවේ කවුද කියලා අහන්නෙත් නැහැ. අපේ රටේ නම් මේ මහවැලි කැලණි කළු ආදී ගංගා හැදුවේ කවුද කියලා අහන්නෙත් නැහැ. ගංගා යමුනා අචිරවතී සරබූ මහී කියන මේ ගංගා හැදුවේ කවුද කියලා අහන්නෙත් නැහැ. පින්නතුනි, සාමාන්‍ය ලෞකික ලෝකේ මේ ගංගාවල් සාගරයේ මේ පර්වත හැදුවේ කවුද කියලා කෙනෙක් අපෙන් ප්‍රශ්නයක් අහනවා නම් අපි ඒ පුජ්‍යලයා හඳුන්වන්නේ අඥානෙක් කියලා. මේ ධර්මයෙන් පොහොසත් වුණ මිනිස්සු අතර ගිහිල්ලා කවුරු හරි ඇහුවොත් අපාය හැදුවේ කවුද කියලා, ආන්ගේ ධර්මදර මිනිස්සුන්ටත් අපාය හැදුවේ කවුද කියලා අහපු කෙනා පරම අඥානෙක් විතරයි. එහෙමනම් මේ මතු පිට තියෙන ගංගා සාගරත් ස්වභාව ධර්මයේ නිර්මාණ, අපි ඔය කතා කරන අටමහ නිරයත් ස්වභාව ධර්මයේ නිර්මාණ. ඔබ මම හිතනවට වඩා මේ ස්වභාව ධර්මයේ හරි වෙනස්. මේ ස්වභාව ධර්මයේ හරි සැලසුම් සහගතයි. ඒ ස්වභාව ධර්මයාගේ තියෙන නීතියක්, අපිට තියෙනවා පාලන නීතියක්. පාලන නීතියට වඩා වෙනස් ස්වභාව නීතිය. අපි හිතාගෙන ඉන්නවා මේ අවුරුද්දේ මේක කරනවා, ලබන අවුරුද්දේ අනිත් ටික කරනවා. සැලසුමක් තියෙනවා අපේ සෑහෙන කාලයකට. සැලසුම් හැදුවේ අපිනේ. ස්වභාව ධර්මයේ ඊට වෙනස් විදිහ සැලසුම් හදලා තියෙන්නේ. මගේ එක සැලස්මක් ක්‍රියාත්මක නොකර මට මෙහෙන් යන්න සිද්ධ වෙනවා. ඒ මං සංසාරි කරගත්ත කර්මවලට අනුව. අපිට යම් වරදක් මේ ලෝකෙ කරහම වැරදිකරුද නිවැරදිකරුද කියලා ප්‍රශ්න අහලා තමයි ඔප්පු කරන්නේ. ස්වභාව ධර්මයේ දඬුවම් කරනකොට ප්‍රශ්න අහන්න කෙනෙක් නෑ පින්නතුනි. කෙලින්ම තීන්දුව විතරයි තියෙන්නේ. මේ ලෝකෙ ජීවත් වෙනකොට මොනවද කළේ කියන සියලුම තොරතුරු මේ ස්වභාව ධර්මයේ ළඟ තියෙනවා. කෝටි ප්‍රකෝටි ගණන් මිනිස්සු සියලු දෙනා ගැනම දත්ත ගබඩාවක් තියෙනවා කියලා කියමු අද විදිහට. මම මේ ලෝකෙන් චුත වෙනකොට මේ කෝටි ගානක් තොරතුරු අතර අල්ප මාත්‍ර වරදක් නැතුව මගේ තොරතුරු ටික යා යුතු තැනට යනවා. සමහර වෙලාවට රෝහලක දරුවෙක් ලැබුණත් ඉතාම කලාතුරකින් අහන්න ලැබෙනවා එකම දවසේ එකම වෙලාවේ හම්බෙච්ච දරුවන්ගේ තොරතුරු මාරු වෙලා. සමහර අයව දන්නෙත් නෑ තොරතුරු මාරු වෙලා. ඒ මේ ළමයි 7-8 දෙනෙක් පිළිබඳව තොරතුරු කෝටි ගානක් අපේ තොරතුරු. කවදාවත් පින්කරපු කෙනාගේ තොරතුරු ටික පව්කරපු කෙනෙකුට යන්නෙත් නැහැ. පව්කාරයාගේ තොරතුරු ටික පින්කරපු කෙනෙකුට ගිහිල්ලා අපරාධයක් වෙන්නෙත් නැහැ. හරියටම මගේ තොරතුරු ටික යා යුතු තැනට යනවා. අන්න එදාට ඊළඟ ජීවිතේට මට හම්බ වෙන්න ඕනේ ඇඟ තීරණය වෙලා තියෙන. මෙහෙන් යනකොට ඒක තීරණය වෙලා. ඉතින් මේ ජීවිතේ ඔබට මට තීරණය වෙච්ච ඇඟ තමයි මේ තියෙන්නේ. කවුද දන්නේ ඊළඟ ජීවිතයට කැරපොත්තෙක් වෙන්න තීරණය වෙලාද කියලා? ඉහෙඳ වැස්සෙක් වෙන්න තීරණය වෙලාද කියලා? මොකද අපි පරණ පව් ගොඩක් තියෙනවා පළ දෙන්න. ඒවා සියල්ලම අපි මේ ගෙවල නෙමේ ඇවිල්ලා ඉන්නේ මෙහි. පරණ පව් ගොඩක් තියෙනවා අපිට පළ දෙන්න. ඒ හින්දා මේ උඩ ඉඳලා පහළට යන ගමනක්. ඒක නිසා මට නම් හිතෙන්නේ අපි මේ ඉන්නේ සතරපායට යන අතර මග කියලා. පොඩි විවේකයකට මේ නවාතැන් පොලේ නතර වෙලා තියෙන. හැබැයි මෙතනින් පල්ලහැට බැස්සොත් ආය උඩට යන්න වැඩ කරන්න තැනක් නෑ. පල්ලහැට යන ගමන නවත්ත ගන්න තැනක් තියෙනවා නම් අන්තිම තැන තමයි මේ හම්බ වෙලා තියෙන්නේ. පුළුහන්නම් වීරිය වඩන්ඩ ආතාපි වීරිය කරන්න කියලා මේ ගාථාවේ මුලින් සඳහන් කළේ එකයි. බුද්ධත්වයේ පරම දුර්ලභයි. භාග්‍යතුන් වහන්සේලා ලෝකේ හැම කල්හිම පහළ වෙන්නේ නැහැ. මහා කල්ප අසංඛ්‍ය ගණන් ගත වෙනවා බුදුරු දෙන්නෙක් අතර. බුද්ධ කියන වචනය, ධම්ම කියන වචනය, සංඝ කියන වචනය මේ ලෝකේ අතිශයින්ම දුර්ලභයි. මේ කාලේ සුලභයි. ඒ නිසා දුර්ලභයි කියවට අපිට තේරෙන්නේ නැහැ. පින්නතනි කල්ප කාලාන්තරයකින් මේ ලෝකේ බුද්ධ කියන වචනේ කියවෙන්නේ නැහැ. මේක බුද්ධාන්තරයක් නිසයි මේ කියවෙන්නේ. අබුද්ධෝත්පාද කාලෙම වැඩි. ඉතින් විශ්වයට බුදු කෙනෙක් පහළ වෙනවා කියලා කියන්නේ ඒක තමයි මේ විශ්වයේ මංගල්‍යය. ඔබ අපි භාග්‍යවන්ත වුණා ඒ මංගල්‍යය පවතින කාලේ මේ ලෝකෙ උපදින්න. අපරාධේ ඒ මංගල්‍යය අසිරිය විඳින්න නැතුව නිකම්ම මෙරෙලා යන්න එපා පින්නතුනි. වීරිය වඩන්න උත්සාහ කරන්න. මරණය ඊටාම ඉක්මන්. ඉපදුනොත් යම් කෙනෙක් ඒ කාන්තෙන් දවසක මිය දෙනවා. ඒක නතර කරන්න සමත් තවත් කෙනෙක් නැහැ. අන්න ඒක නිසා ඉපදුනොත් ඒ කාන්තයෙන්ම මිය දෙනවා. හැබැයි කවදද මිය දෙන්නේ, කොතනද මිය දෙන්නේ, කොහොමද මිය දෙන්නේ, මොන වෙලාවටද මිය දෙන්නේ කියන කරුණු එකක්වත් අපි දන්නේ නැහැ. කොයි වෙලාවේ මරණය ආවත් කමක් නැහැ. සූදානම් වෙලා හිටියන පිනතින ජාතක පාලියේ තියෙනවා ජවනහංස කියලා ජාතක කතාවක්. ජාතක කතාවේ කාරණාවක් පැහැදිලි කරන්න කාලේ නැහැ. නමුත් මේ ජවනහංස ජාතක කතාවේ ජවනහංසයෝ කියලා කියන්නේ සූර්යාට වඩා චන්ද්‍රයාට වඩා වේගෙන් පියාඹන්න පුළුවන් හංසේ. මහබෝසතාණන් වහන්සේ ජවනහංසෙක් වෙලා ඉපදිලා ඉන්නවා. ඉතින් සූර්යත් එක්ක තරඟයට පියාඹලා සූර්යා පරාද කරලා තමන්ගේ බොහොම හිතවත් මිත්‍රයා වෙච්ච බරණැස් රජ්ජුරුව ගාවට යනවා. රජ්ජුරුව ඇහුවහම හංස රජ්ජුරුවෙනි කොහේ ඉඳලාද එන්නේ කියලා සූර්යා එක්ක තරඟයට දුවලා එන්නේ කියලා කිව්වා. අනේ සූර්යත් එක්ක ගියපු වේගය මට පෙන්වන්න කිව්වා. මහරජයක පෙන්නන්නට බෑ ඔබට කියල කිව්වා. පෙන්වාට වැඩක් නෑ, පේන්නේ යන වේගී. රජුරුගේන මට උදාහරණයක් හැටියටවත් පොඩි කාරණාවකින්වත් මේක පෙන්නන්න කියලා. රජුරුවන්ගෙන් බේරිල්ලක් නෑනි. ඒහින්ද කීව, එහෙනම් ඔබේ දක්ෂතම දුනුවායු හතර දෙනෙක් රාජාංගනයට කැඳවලා ගල් ටැඹක් හිටවලා දුනුවායු හතර දෙනා ගල් ටැඹ හතර පැත්තේ තියලා ඒ හතර දෙනාට කියන්ඩ එකම වතාවේ හතර පැත්තට ඊතල හතරක් විදින්ඩ කියලා. මහරජ එකදු ඊතලයක්වත් බිම වැටෙන්ඩ දෙන්න ඇතුව මං ගේනවා කියල කිව්වා. නමුත් එහෙම ගියත් රජ්ජිරුවන්ට පේන්න නැහැ. ඒ නිසා බෙල්ලෙ බැඳගන්නවාරි පොඩ්ඩක් හඬ නැගෙන ගෙජ්ජියක් වගේ එකක්. හංසයා යනවා පේන්නේ නෑ, නමුත් අර හඬ ඇහෙනකොට මෙහෙන් මෙහෙන් යනවා කියලා විතරක් තේරෙනවා. පළවෙනි ඊතලයේ පිටිපස්සෙන් ගිහිල්ලා වැටෙන්ඩ කලින් ගෙනල්ලා දුනුවාය ළඟට දීලා තමයි දෙවෙනි ඊතලයේ ගාවට යන්නේ. ඊතල හතරම වැටෙන්ඩ කලින් ගේනවා. ඒ පුදුමය දැකලා රජ්ජුරු අහනවා, යාළුවා මේක උඹේ කිනම් වේගයේද කියලා. මහරජ මේක මගේ උත්කෘෂ්ඨ වේගය නෙමෙයි, මහරජ මේක මගේ මධ්‍යම වේගය නෙමෙයි, මහරජෝක තමයි මගේ සාමාන්‍ය ගමන කියලා කිව්වා. නුඹේ සාමාන්‍ය ගමන මෙහෙමනම් උත්කෘෂ්ඨ වේගය කොහොම වෙන්න ඇද්ද? එහෙම අහලා බරණස් රජ්ජුරු අහනවා, නුඹේ උත්කෘෂ්ඨ වේගයටත් වඩා වේගෙන් යන දේවල් මේ ලෝකෙ තියෙනවද කියලා. ආන් එතකොට සඳහන් කළා, මහරජේ මගේ උත්කෘෂ්ඨ වේගය මොකද්ද? ඊට වඩා සිය දහස් වාරයකින් වේගවත් දෙයක් මේ ලෝකෙ තියෙනවනේ කියලා කිව්වා. මොකද්ද කියලා? මගේ උත්කෘෂ්ඨ වේගයට වඩා සිය දහස් ගුණයට වඩා වේගෙන් උපන්නා වූ සත්වයා හොයාගෙන මාරයා එනවා කියලා කිව්වා. බර්ණස් රජු සිහි නැතුව කපාපු කෙහෙල් කඳක් වගේ වැටුණා. රාජපුරුෂෝ මූණට පැන් ඉහෙලා නැවත නැගිට්ටෙව්වහම රජු සිහි එලවගෙන අහනවා, ඒ තරම් වේගෙන් මාරයා අපි හොයාගෙන එනවා නම් මොනවද කරන්නේ මහරජ කියලා. හංස රජුරුවන්ගෙන් අහන්නේ, හංස රජුරුවනි මොනවද කරන්නේ අපි? මහරජ පන්සිල් රැකගන්න. මේ අබුද්ධෝත්පාද කාලයකනි මේ උපදේශය දෙන්නේ. ඒ නිසා කියනවා පන්සිල් ටික රකින්ඩ දසදාන වස්තුව සම්පූර්ණ කරන්න. මාරයා කැමති වෙලා ව්‍යාපු අය කියලා කියන්නේ. මේ දෙක සම්පූර්ණ නම් මාරයා කොයි වෙලා ව්‍යාව හම් මට මොකද කියලා කියන්නේ. පන්සිල් තියෙන නිසා මැරුණ ගමන් හොඳ තැනක උපදිනවා. දසදාන වස්තුව සම්පූර්ණ නිසා උපදින තැන අඩුපාඩු සහිතව හිගමග සහිතව උපදින්නේ නෑ. ඕන තරම් ධන සම්පත් සහිත දේවල් උපභෝග පරිභෝග සම්පත් අඩු නැතුව ලැබෙනවා. ඉතින් මේ දෙක සම්පූර්ණ කරගෙන බලාගෙන ඉන්න මාරයා එන වෙලාවක ආපු අවි කියලා කියන්නේ. ඉතින් මාරයට විරුද්ධව සසරට විරුද්ධව නිවන් දකින්නතුරු සුගතියෙන් සුගතියට යන්න මේ තරම් කරුණු භාග්‍යතුන් වහන්සේ හැර මේ ලෝකේ කවුද පින්නතින අපිට කියලා දුන්නේ? මං ඒකයි කිව්වේ බුදුවරු කී දෙනෙකුගේ මේ ටික අපි අහලා තියෙනවද? තාම බැරි වුණේ යෙදෙන්න විතරයි. එහෙනම් මේ අවස්ථාවත් මග අරගන්න නැතුව අවම මට්ටම පන්සිල්, මේක නම් බුද්ධාන්තරයක්නේ, තිසරණ සහිතව පන්සිල් රැකගෙන දසදාන වස්තුව වත් සම්පූර්ණ කරන්න. නිවන් දකින්න බැරි වුණත් සතරාපා බයෙන් මිදෙන්න පුළුවන්. ආන් එහෙම හිතෙනකොට ඔය ටික සම්පූර්ණ කරගත්තනම් මරණාසන්න වෙනකොට බය නැතුව හිනා වෙන්න පුළුවන්. මරණය දැකලා හිනා වෙන ක්‍රමය අවම මට්ටම දක්ෂයෙක් වෙන්න. අවුරුදු 50ක් ජීවත් වෙලා නම් දවස් වලින් බැලුවොත් දවස් 18000. අවුරුදු 40ක් ජීවත් වෙනවා නම් දවස් වලින් බැලුවොත් දවස් 14400ක්. තනියම ආවර්ජනය කරන්න මේ දවස් 18000 ඇතුළේ හරියටම පන්සිල් රැකපු එක දවසක් තියෙනවද කියලා. දවස් 18000ක් ඇතුළේ එක දවසක් හරියට පන්සිල් රකින්න බැරි වුණා නම් මොකද්ද අපේ තියෙන හැකියාව? මොකද්ද අපේ තියෙන දක්ෂතාවය? මං කියන්නේ උපාධි 7-8ක් ගත්තත් වැඩක් නෑනේ පින්නතුනි, මෙරළ යන්නේ අපායට නම්. ඒ උපාධ එකක්වත් නැති වුණට මොකද ම මැරිලා හොඳ තැන උපදිනවන. මෙද මේ ලෝකයේ ආධ්‍යාත්මික ලෝකයේ හැබෑම දක්ෂයක් කියල කියන්නේ සෙල් රකින කෙනෙක්. එද හැබෑ දක්ෂයක් හැටියට මේ ලෝකින් ඇස් දෙක පියාගන්න පුළුවන් කෙනෙක් වෙන්ට. එනිසා මේ ගාථරත්නය අති දීර්ගව සාකච්ඡා කළ යුතු කරුණු පහක් අන්තර්ගත ගාථරතනයක්. නමුත් මේ වෙලාවට අපිට තියෙන කාලවේලාවත් එක තමයි මේ කරුණු ටික අපි බොහොම කෙටියෙන් සාකච්ඡා කරන්න යෙදුන්නේ. ධර්ම දේශනාවට තියෙන කාලය නිමා වෙලා තියෙන නිසා. අපි අද ධර්ම දේශනාව මේ විදිහට නිමා කරමු.